ගරු හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
මේක කොච්චරද රු සභාපති?
10ක්.
ඔබතුමිට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. අද විශේෂයෙන්ම පරිසර වන්‍යජීවි සංචාරක සහ ඉඩම් ඒ අමාත්‍යංශවල විෂයන් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. මේ කතා කරද්දී පළමුවෙන්ම කියන්න ඕන, මේ මොහොත වෙනකොට මේ රටේ වෘත්තිකයන් වගේම රාජ්‍ය සේවකයන් ඉන්න ප්‍රධාන වශයෙන්ම මේ රට ඉස්සරහට ගෙනියන්න ඉන්න කණ්ඩායම අද මේ රටෙන් ඉවත් වෙලා වෙනත් රටවලට යනවා. මේ රටේ ජීවත් වෙන්න බෑ කියලා. සමහර අය ඒගොල්ලෝ ඉල්ලීම් කරනකොටම එකපාරම ඉල්ලනවා වැඩිපුර අධ්‍යාපනය සඳහා ඉල්ලීම කරන ගමන්ම ඒ ලිපියත් එක්ක අමුණනවා පඩි රහිත නිවාඩු ලබා දෙන්න කියලා වෙනම තවලීම. ඊළඟට කියනවා අනිත් ලියුම මේ දෙකම දෙන්න බැරි නම් අස්වීමේ ලිපියත් ඉදිරිපත් කරනවා අස්සලා යන්න. මේ රටේ සියලු දෙනාම අයින් වෙලා ගියාට පස්සේ රටේ මිනිස්සු නැති වෙනවා. හැබැයි රට හදන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් තියෙන වෙලාවේ මට කාල වේලාව මත නිසා මම සංචාරක අමාත්‍යංශෙම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඉඩම් ගැනත් කතා කරන්නත් එක්ක. දැන් සංචාරක කර්මාන්තය ගත්තහම මේක මේ රටේ හොඳම විදේශ විනිමය ලබා ගන්න පුළුවන් අමාත්‍යංශය හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ සංචාරක අමාත්‍යංශය ගත්තහම මහිතන්නේ ලක්ෂ 5ක් විතර සංචාරක ව්‍යාපාරයේ ඉදලා ඉන්නවා. ඒ වගේම මහිතන්නේ ලක්ෂ 30ක් විතර මේකෙන් පවුල් යැපෙනවා විශේෂයෙන්ම ගත්තා. එතකොට මේ පවුල් යැපෙන සංඛ්‍යාවක් ඉන්න මේ රටේ සංචාරක ව්‍යාපාරය ගත්තා මේකේ දෙපැත්තක් තියෙනවා මතක් කරන්න. එකක් තමයි ද සංචාරකයෝ ගේන්න කියලා මේ පැත්තෙන් කෑ ගහලා කියන එක. ඒ ගැන ප්‍රොමෝෂන් කරන්න කියන. අනිත් පැත්තෙන් මේ සංචාරකයෝ ගෙන්නන වැඩසටහන සහ සංචාරකයන්ව ගෙන්නද්දී සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සහ හෝටල් සහ අනිකුත් නවාතැන් පහසුකම් සම්බන්ධව ප්‍රවාහනය සම්බන්ධව මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙන්න ඕන රජයේ. හැබැයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ කාරණා ගොඩක් තියෙන එක ඉදිරිපත් කරන්න. මොකද මේ සඳහා මම හිතනවා මේ රටේ සංචාරක ව්‍යාපාර දේශීය කර්මාන්තකරුව තමයි 95% විතර ඉන්නේ. ඒකෙත් කුඩා හා මධ්‍ය පරිමාණ තමයි 90% විතර ඉන්නේ. ඉතින් මේ රට පුරාම විහිදලා තියෙන එක පැත්තකින් ව්‍යාපාරයක්, එක පැත්තකින් විදේශ විනිමය ලැබනවා වගේම රටේ සමස්තයක් හැටියට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන ව්‍යාපාරයක් හැටියට මේක දකින්න පුළුවන්. එතකොට මේකෙදි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ පෞද්ගලිකාංශය සාමාන්‍යයෙන් බිලියන 500ක් විතර මේ සඳහා ආයෝජනය කරලා තියෙනවා මේ රට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගරු සභාපතිතුමිය, මේ බිලියන 500ෙන් බිලියන 300කට වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ ණය තියෙන්නේ බැංකුවලට. එතකොට මේ ණයත් එක්ක මෙයට අද මේ ණය ගෙවා ගන්න විදිහක් නැහැ. හැබැයි මේ ණය ගෙවා ගන්න විදිහක් නැති මොහොතක එක පැත්තකින් දැන් මේ සංචාරක ව්‍යාපාරයට අලුතෙන් ටැක්ස් ගහන ක්‍රමවේදිකුත් හදලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වැට් විතරක් නෙමෙයි අර සමාජ ආරක්ෂණ බදු මේ සියල්ලම දැන් එකතු වුණාට පස්සේ දැන් ලයිට් බිලත් මේගොල්ලන්ගේ කරටදා. දැන් ලයිට් බිලත් කරටදාලා ඊළඟට ප්‍රාදේශීය හැම නැත්තම් පළාත් පාලන ආයතන වල ගන්න බදුත් එක්ක ගත්තාම මේ සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. එක පැත්තකින් මේ සංචාරක කර්මාන්තයේ කඩාවැටෙනට පස්සේ ඒ කඩාවැටීම නිසා මේ රටෙන් අර කියපු වෘත්තිකයන් හා සමානවම කණ්ඩායමක් මේ සංචාරක ව්‍යාපාරයේ වෙදිලා ඉන්න එක්ස්පර්ට්ලා මේ රටෙන් ගියා. 50%ක් දර ගිහිලා තියෙන දැන්. දැන් ඉතුරු 50% තමයි මේ රට හදන්න තියෙන්නේ. හැබැයි සංචාරක ව්‍යාපාරයේ සඳහා මේ අයවැයෙන් හෝ මේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. සංචාරක කර්මාන්තය සඳහා ඒකේ ප්‍රවර්ධන කටයුතු සඳහා 7-5ක් මේ අයවැය ඇස්තමේන්තුව ඇතුළේ නැහැ. එතකොට මේ ඇස්තමේන්තුව ඇතුළේ නැතුව ගියාම කර්මාන්තය එක පැත්තකින් කඩාවැටලා සංචාරක ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න කියලා, එහෙම නැත්නම් විදේශ විනිමය මේ රටට ගේන්න කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් සංචාර කර්මාන්තය එදිලා ඉන්නයි කියනවා ඩොලර් බිලියන 10ක් විතර අවුරුද්දකට මේ සංචාරක ව්‍යාපාරයෙන් රට ගේන්න පුළුවන් කියලා මේ කර්මාන්තේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ සඳහා කිසිම වැඩපිළිවෙලක් අපි දකින්නේ නැහැ. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ණය සම්බන්ධ. අද සංචාර කර්මාන්තය එදලා ඉන්නේ කියනවා මේ ණය ඒගොල්ලන්ට ගෙවා ගන්න බෑ, පොලිටික ගෙවා ගන්න බෑ, ඒ නිසා හෝටල් ටික බැංකුවට අරගන්න කියලා. අපිට මේ වලින් වැඩක් නෑ, මේක කරන්න බැරි නිසා හෝටල් ටිකත් අරගන්න කියලා. දැන් මොකද්ද මේ වෙන්නේ යන්නේ? මේ හෝටල් ටික ගන්නවා කියපම එක පැත්තකින් බැංකු ටික කඩන් වැටတာ, බැංකුවල ණය ගෙවන්න බැරුව. දැන් මේ ණය ප්‍රතිව්‍යගතකරණය කරන්න කියලා තමයි මේ සංචාර කර්මාන්තය එදලා ඉන්න ඉල්ලන්නේ. හැබැයි එවැනි වැඩපිළිවෙලක් මේ පැත්තෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම සංචාර කර්මාන්තය එදිලා ඉන්නේ කියනවා ඒගොල්ලන්ට සංචාර කර්මාන්තය කරලන්න තියෙන මේ ගෙවන්න තියෙන ණය මුදල් ගෙවා ගන්න බැරි වෙද්දී කරුණාකරලා ඒගොල්ලන්ට අවස්ථාව දෙන්නේ මොකක් හරි ෆණ්ඩ් එකක් ගෙනල්ලා මේ ණය මුදල් ට ඉස්සලා ටික ගෙවලා ඒ ෆණ්ඩ් එකට ගෙවන්න අවස්ථාව ලබා දෙන්න. එතකොට යම්සි කාල සීමාවක් යනවා ඒගොල්ලන්ගේ ගෙවන කාල සීමාව. දැන් ඒ කාල සීමාව ලැබුණට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් මේ ව්‍යාපාරය එහෙම නැත්නම් මේ කර්මාන්තය හරියට කරන්න කියලා. එතකොට මේ මේ හා සමානෝ මීලක ප්‍රශ්නේ තමයි දැන් මේ මේක ප්‍රතිව්‍යුගතකරණය කරන්න කියද්දී ඊළඟ වෙන එකක් තමයි මේගොල්ලෝ කියනවා අර දැන් දුන්නනේ මේ මොනිටෝරියම් එකක් දුන්නනේ ඒ ප්‍රශ්නයක් නැහැනේ කාලයක් තියෙනවනේ. හැබැයි ඒකෙන් වෙලා තියෙන්නේ පොලිය ඩබල් වෙලා. පොලිය ඩබල් වෙලා ප්‍රශ්න ඩබල් වෙලා. ඒ නිසා ඒ කාලත් ඉවර වෙලා යන්නේ. දැන් මෙයාට එහෙම පාසුකමක් නැහැ. දැන් මෙහෙම තියෙන වෙලාවක මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ 2020 මේක ගෙනාවා විශේෂයෙන්ම ඉන්ඩස්ට්‍රියල් එකක් විදියට. එදැයි නැත්නම් එක්ස්පෝර්ට් කරන ආයතනයක් මේ ඒ ඒ ඒ ඒ මේ කාණ්ඩෙට දැම්මා මේක. ඒ කාණ්ඩෙට දාපුවම සාමාන්‍යයෙන් වැට් එක සහ අනිත් බදු ටික අයින් වෙන්න ඕන. හැබැයි ඒකට සිද්ධ වුණේ ඒ වෙනුවට ඒ ඒ ඒ කැටගරි එකට දැම්මට වැඩක් නැහැ. ආපහු බදු ගහන්න සහ ඒ සියලු කාරණා මේකට ඇතුළත් කරා. ඇතුළත් කරාට පස්සේ සම්පූර්ණයෙන්ම මේ පැත්ත කඩන් වැටලා තියෙන්නේ. එතකොට ගත්තාම විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඇත්තටම කතා කරද්දී තියෙන ඉතුරු ප්‍රශ්න ටික තමයි දැන් මේ සංචාරක කර්මාන්තය කරද්දී කො සංචාරක ප්‍රොමෝෂන් එක දැන් මේ ප්‍රොමෝෂන් කටයුතු කොහෙද කරන්නේ? දැන් ග්ලෝබල් ප්‍රොමෝෂන් කරන්න ඕන මේ සම්බන්ධව කරන්න. දැන් මේකට තියෙන වෙනම ටූරිසම් බියුරෝ කියලා එකක් තියෙනවා. එහෙම ඒ වගේම විශේෂයෙන්ම තියෙනවා ටූරිසම් ප්‍රොමෝෂන් බියුරෝත් එක්ක ඒ වගේම තියෙනවා විශේෂයෙන්ම මේ සම්බන්ධ වෙනම ෆන්ඩ් එකක්. ඒ ෆන්ඩ් එක එන්නේ සාමාන්‍යයෙන් හොටෙල් වලින් බිල් වලින් 1%ක බද්ධ එනවා මේ 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 බියුරෝ එකට වෙනම. ඊළඟට ඩොලර් 5ක් එනවා එයාපෝට් එකෙන්. එයාපෝට් එකෙන් පිටතල යන කෙනෙක් ගෙවන සල්ලි වලින් ඩොලර් 5ක් එකට එකතු වෙනවා. දැන් මේ ෆන්ඩ් එකෙන් මේගොල්ලෝ කො මේ ග්ලෝබල් ප්‍රොමෝෂන් එකක් කරලා තියෙන මොකද ලංකාව ගැන විදේශ රටවල ඉන්න අය බලන්නේ ලංකාව දිහා බලන්නේ මේ අවදානම් රටක් හැටියට. එක පැත්තකින් ලයිට් නැහැ, ගෑස් නැහැ, ඊළඟට තෙල් ටික නැහැ, ඊළඟට ආරක්ෂාවක් නැහැ කියලා මේ ප්‍රශ්න ගොඩක් ඒ රටවල වල මිනිසුන්ගේ කනට ගිහිල්ලා ඉවරයි. සමහර ඒවා දැකලා ඉවරයි. ඒ නිසා මේ අය කියන්නේ එයාට මේ රටට එන්න ඒගොල්ලෝ බයයි මේ රටට එන්න. හැබැයි බය වෙච්ච මොහොතක අපි මොකද්ද කරන්න ඕන? මේ වෙලාවේ කරන දේ ප්‍රධාන කාර්යයක් තමයි සංචාරක ව්‍යාපාරය එහෙම නැත්නම් කර්මාන්තය නගා සිටවන්න නම් ඒ කර්මාන්ත ආශ්‍රය පාසුකම් ටික දීලා ඒ ප්‍රොමෝෂන්ස් ටික හදලා ඒව දැනුවත් කරලා එයාගේ බය නැති කරලා ඒව රටට ගේන්න ඕන. හැබැයි ගේද්දි මතක තියාගන්න අර කාරණා දෙකක් තියෙනවා. ගේද්දි ඒව ගේනවා සමානවම එයාව ප්‍රහාණය කරන්න කවුද? ප්‍රහාණය කරන්න වාහන ටික නැහැයි ලීසින් කම්පැනි ටික ඒවා අරගෙන ගිහිල්ලා ලීසින් කම්පැනි වලට ඒවා ගෙනියන්න අවස්ථාව ලබා දීලා මොකද ඒකට අවශ්‍ය පාසුකම් ටික දීලා නැහැ ගිය ආණ්ඩුව. මේ මේ මෙතනදී පැහැදිලිව ඒගොල්ලෝ ඇඟිල්ල දික් කරනවා එදා බැසිල් රාජපක්ෂ මැතිතුමාට. එතුමා තමයි විශාල වශයෙන් මේක කඩාවැට්ටුවේ කියලා ඒගොල්ලෝ ඇඟිල්ල දික් කරනවා කෙලින්ම. මොකද හේතුව ඒ වෙලාවේ මේ කර්මාන්තය එදලා ඉන්න කණ්ඩායම ඇවිල්ලා ඉල්ලපුවම එයාට සහය සහනය දෙන්න කියලා ඒ සහනය දීලා නැහැ. එනිසා මේ සහනය දෙන්න නැතුව
තියෙනවා
විනාඩි දෙකක්.
දෙකයි.
සහනය දීලා නැතුව මේ වැඩේ ඉස්සරහට කරන්න බෑ. ඒ නිසා කරුණාකරලා අපි කියනවා ඇමතිතුමාට දැන් ඇවිල්ලා තියෙන අභියෝගයක්. ඒ අභියෝගේ තමයි ඇමතිතුමා මේ පැත්තේ ඉඳලා කිව්ව ඇමතිස්සම මේ තමුන්නාසලා ෆේල් කියලා. තමුන්නාසලා ෆේල් කියලා ඇමතිස්සම කිව්ව නිසා අපි කියන ඇමතිවරයාට තමුන්නාසේ අපේ පැත්තේ ඉඳලා ඒ පැත්තට ෆේල් කියලා ගියාට තමුන්නාසේ ෆේල් වෙන්න එපා. මේ වැඩේ ගොඩ දාන්න මොකද මේ සංචාරක කර්මාන්තයෙන් රට හදන්නත් පුළුවන් රට කඩන්නත් පුළුවන්. ඒ නිසා හදන වැඩේ කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටා. මොකද හේතුව මේක ඉතාම හොඳ සම්පතක් රටට. මේක කරන්න අපි සියලු දෙනාම එකඟයි. අපි සියලු දෙනාම අවශ්‍ය සහයෝගය දෙන්න සූදානම් හැම කොට්ටාසෙකම. අපි කියන්නේ මේ අයගේ බදු ටික අඩු කරලා ලයිට් බිල අඩු කරලා ඒ ඊළඟ පාසුකම් ටික දීලා ප්‍රොමෝෂන් ටික කරලා අවස්ථාව දෙන්න සංචාරක ව්‍යාපාරය කරන කණ්ඩායමට. අනිත් එක තමයි සංචාරක ව්‍යාපාරය කරද්දී සංචාරක ප්‍රොමෝෂන් කරන්න යන්නේ ඒ සංචාරක ව්‍යාපාරයම නැත්තම් කර්මාන්තවල එදලා ඉන්න ප්‍රධාන කණ්ඩායම් ටික තමයි යන්නේ. ඒක තමයි කරන්න ඕන. මොකද ඒගොල්ලෝ තමයි වෘත්තිකය ඇටියෙ මේක ගේන්නේ මේ රටට. ඒ නිසා ඒ ගේන අය ආරක්ෂා කරන වැඩසටහන කරන්න කියලා කියනවා. අවසාන වශයෙන් මේ ඉඩම් ගැන පුංචි කතාවක් කියන්න. දැන් මාගාව තියෙනවා විශාල ෆයිල් ගොනුවක් විශේෂයෙන්ම LRC එක. මේක බාර දෙන්නේ CID එකට ඉදිරි කාලයේදී. ඒ වගේම අපි අමාත්‍යතුමාගේ විශේෂයෙන් ඉල්ලනවා. අමාත්‍යතුමාට මේකෙන් ගිය පාරේ ඉල්ලුවා ගොඩක් දේවල් කරේ නැහැ. දැන් මේ විසඳන්න පුළුවන්. අපි දන්නවා මේ ඉදිරිකා මේ මෑත කාලයේ සිද්ධ වෙච්ච කාරණාවල් ටික අර ඔබේ සේකර ඉඩමේ ගනුදෙනු අපි දන්නවා. පත්තිරු කඩලා හංගපු එකත් අපි දන්නවා. ඊළඟට ප්‍රයිම් ලෑන්ඩ් සහ අනිත් ලෑන්ඩ් වලට ඉඩම් ටික දුන්නු විදිහත් අපි ගාවතර තුඩු ටික තියෙනවා. ඊළඟට පන්නල කළුගල කඩන වැඩසටහනේ ඒ ජාවරමත් ගැන අපි දන්නවා. ඊළඟට ඉඹුල්ගස් වාඩියේ ඉඩම කවුද බෙදාගත්තේ කාගෙන්ද ගත්තේ කියලා ඔප්පු පිටින්ම අපි ගාව තියෙනවා. මට තප්පර ගානක් දෙන්න. ඊළඟට යාපනයේ වැලි එක අපි දන්නවා. ඒ වැලි එකෙන් දවස ගානේ කාටද කොමිස් මුදල් ලැබෙන්නේ කියලා අපි දන්නවා. ඊළඟට මාළබේ චන්දිකා කුමාරතුංග මහත්තයා තියෙන ඉඩම මේ ඉඩමට වෙන්න යන දේත් අපි දන්නවා මොකද වෙන්නේ කියලා. ඊළඟට අවසාන වශයෙන් මට ඉල්ලන්න තියෙනවා අර දන් කොටු එදා ගාපු ගේම්ම සිංගක්කුලියේ අවසාන පොඩි කැලේ රොටරි වත්ත ඉඩම ඒ ඉඩමටත් ගෑවුවා ගේම් එකක් එදා පුළුවන් තරම් ඉල්ලා සිටිය එක බේරලා දෙන්න කියලා. ඒකට දුන්න ඒකට හිලව් කරපු අනිත් ඉඩම තමයි ඒ ඉඩම නින්දකම් ඉඩමක් ඒක ඒක ආණ්ඩුවට දෙන්න බැරි
එකක්
බැරි එක දීලා තමයි ඒක අරගත්තේ. ඒකටත් අපි සාධාරණ ඉල්ලනවා. ඒ නිසා තව ගොඩක් තියෙනවා. ඒක ඉදිරියේදී අපි දාන්නම් සභාගත කරන්න විතරක් නෙවෙයි CID එකට බාර දෙන්නම් අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන්න. බොහොම ස්තුතියි අවස්ථාව ලබා
දීම. මන්ත්‍රීතුමා SM චන්ද්‍රසේන මහත්මයා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනය ඔබන මන්ත්‍රතුමයනි විශේෂම ඉඩං වනජීවි වන සංරක්ෂණ පරිසර සංචාරක අමාත්‍යංශවල වැසීර්ෂය කතා කරන අවස්ථාවට සහභාගීවීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා. විශේෂම මම මේ සියලුම අමාත්‍යංශවල කටයුතු කරලා තියෙන නිසා. ඒ වගේම විශේෂයෙන්ම වනජීවි ප්‍රශ්නය සම්බන්ධව මට කතා කරන්න අවශ්‍යයි. මොකද මම අපේ ගරු ඇමතිතුමාටත් නිරන්තරයෙන්ම කතා කරලා කියනවා. වනජීවි අධ්‍යක්ෂක ජනරාල්තුමාටත් කියනවා අනුරාධපුර දිස්ත්‍රික්කය මම නියෝජනය කරන දිස්ත්‍රික්කය ඇතුළු රටේම තියෙන ලොකුම ප්‍රශ්නය. මේක මම හිතන්නේ අද තියෙන ජාතික ප්‍රශ්නයක්. අපි අර වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වාගේ මේක ඇත්තටම නාගරික ප්‍රදේශවල අයට නම් දැනෙන්නේ නැහැ. ඒ අය එක පැත්තක් ගැන විතරයි බලන්නේ. අලි ආරක්ෂා කරන්න ඕනේ. මමත් වනජීවි ඇමතිවරයා හැටියට ඉද්දින් ඒ කරා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ විශාල වශයෙන්ම ගෝ ජනතාව අද භීතියට භීෂණයට ලක් වෙලා ඉන්නවා මේ වනාලි මිනිස් ගැටුම නිසා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැමැතිගොල්ල ප්‍රදේශයේදී මේ ළඟදී ඉතාම අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා. එතනදී අලියෙක් ගහලා අපේ එක ගොවි මහත්තයෙක් මිය ගියාට පස්සේ ඒක බේරන්න ගිය පොලිස් නිලධාරියෙක් සාජනවරයේ පොලිසිය ජනතාව විසින් ගහලා මැරුවා. ඉතින් මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් විශාල වශයෙන් සිද්ධ වෙනවා. මේක කාලයක් තිස්සේ මේවට විසඳුම් සෙව්වා. තාම නියම විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා මේකට ප්‍රධාන හේතුව අලි ගහණයෙන් එන්න වැඩි වෙනවා. ඒ වගේම වනාලින් ජීවත් වෙච්ච ප්‍රදේශ කැලෑව බොහොම අඩු වෙලා තියෙනවා. මේකට විද්‍යාත්මක වැඩපිළිවෙලක් හැදිය යුතුයි. එතකන් විද්‍යාත්මක වැඩපිළිවෙලක් හදනකන් අපි මේකට මුහුණ දෙන අපේ ගම්වල අහිංසක ගෝ ජනතාව ආරක්ෂා කරා ගන්න මේක වනජීවි දෙපාර්තමේන්තුව තනියෙන් කරන්න බෑ. ඉන්න නිලධාරි මදි, වාහන අඩුයි. ඒ නිසා මම යෝජනා කරන ඇමතිතුමාටත් විශේෂයෙන්ම මේ සඳහා වනජීවි නිලධාරින්ට කරන්න බැරි නිසා වනජීවි දෙපාර්තමේන්තුව අද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්න විශාල පිරිසක් අර ශ්‍රම බලකායේ ඒ අය පුහුණු කරලා අරන් එතන 40,000ක් විතර ඉන්නවා රටේ. ඒ අය පුහුණු කරලා අරන් ඊළඟට ඒ අදාළ ප්‍රදේශවල පොලිසිය ඒ වගේ පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සභාවල ඒ ග්‍රාමීය ප්‍රදේශවල මේකට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ අය අල්ලලා එකතු කරලා මේකට කොමිටියක්වත් හදන්න වෙනවා. යම්කිසි සංවිධානයක් හදලා මොකද නැත්තම් වනාලියේ ගම් වැදුනම අපි දන්නවා අහිංසක මිනිස්සු දුවලා බේරෙන්නත් බෑ. අනිත් එක තමන්ගේ ගෙදර තියෙන ඒක වී ගබඩා කරලා තියෙන ඒ කාමර කඩනවා, ගෙවල් කඩනවා, ඒ අස්වැන්න විනාශ කරලා යනවා, ආහාරයට ගන්නවා සත්තු. ඉතින් මේකට මම ඉන්න කාලේ මම යෝජනා කරා මේ වනජීවි ප්‍රදේශවල කැලෑවල තියෙන නඩවීම් වෙච්චි වැව්වා මොන එදා අපි රජ දවස හදපු මේ කැලෑවල මැද මේවා මේ වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා වනාලින් ගම්වලට එන්නේ හුවාදුරට කෑම නැතිකමට එන්නේ. ඒ වගේම ගොඩාදුරට තව එන්නේ වතුර නැතිකමට. ගමේ වැවේ වතුර තියෙනවා, කැලේ ඇතුලේ වතුර නැහැ. ඉතින් ගමේ වැවට ආවට පස්සේ වැවෙන් වතුරක් දීලා ඒ තියෙන සියලුම වගාවල් විනාශ කරලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් හදන්න කියලා. ඒ වගේම මම ඊළඟට ඉදිරිපත් කරන්න කැමති අපේ මේ සංචාරක ව්‍යාපාරය ගැන අද හුඟක් දෙනෙක් කතා කරා. අපේ සංචාරක ව්‍යාපාරයේ තියෙන වටිනාකම පහුගිය කාලේ තාමට තේරුණේ. මේ ඩොලර් ප්‍රශ්නේ පිළිබඳව සාමාන්‍ය ජනතාවට දැනුමක් තිබුණේ නැහැ. මේ අරගල සහ මේ පහුගිය කාලේ වෙච්චි ඒ වකවානුවේ සිද්ධිත් එක තමයි ඩොලර් එක අපිට අවශ්‍යයි කියන කාරණේ පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් වුණේ. ඩොලර් එකක් ඇයි කියන කාරණේ. ඉතින් ඩොලර් ආවේ කොහෙන්ද කියන ජනතාව දන්නේ නැහැ. නිසා විශේෂයෙන්ම ඩොලර් ටික අපේ විදේශ විනිමය ලබා ගන්න තියෙන ප්‍රධානම මාර්ගය තමයි සංචාරක ව්‍යාපාරය. මට මතකයි ඉතිහාසයේ දිහා බලපුවාම සංචාරක ඇමතිවරයා වශයෙන් හිටිය ධර්මශ්‍රී සේනානායක මහත්තුමා. ඒ කාලෙදී තිබුණ අපේ රටේ ප්‍රධානම ආදායම් තුන තමයි තේ, පොල්, රබර් කියන ඒ වැවිලි ආර්ථිකයට ඇහැන් ගිහිල්ලා සංචාරක ව්‍යාපාරයේ පළවෙනි ස්ථානට ආවා ඒ කාලෙදී. නිසා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම අනිවාර්යම කළ යුතුයි. අතන අපි හරිම ප්‍රණාන්දු ඇමතුමා ඉතාම උනන්දුවෙන් ඒ කටයුතු කරනවා. අපි ඩයනගමගේ රාජ්‍ය ඇමතුමියලත් ඉතාම ඕනකමක් තියෙනවා මේක දියුණු කරන්න. ඒ සංචාරක ප්‍රදේශ ගත්තම අපි දන්නවා සංචාරක ප්‍රදේශ හැටියට අරුගම්බේ, ඒ වගේම කල්පිටිය, මේ පැත්තෙන් ගත්තම දකුණු පළාතේ ප්‍රදේශ, මේ රට මුහුදේ වට වෙලා ඉන්න දිවයින. ඒ නිසා මේ දිවයිනම මුහුදු වට ප්‍රදේශම අපේ සංචාර ව්‍යාපාරට යොදා ගන්න පුළුවන්. හැබැයි පහසුකම් දෙන්න ඕන. දැන් විදුලිය කපන එක නම් නවත්තලා තියෙනවා කියලා කියනවා. ඒකට අපි මේ ප්‍රදේශවලට ගියපුවම විදේශිකට යන්න ත්‍රී වීල් එක අඩු ගන්න යන්න බැරි තරම් පාරවල් අබලම් වෙලා තියෙනවා. නිසා අපේ ප්‍රධාන ආදායම් මාර්ග එහෙම නැත්නම් විදේශ විනිමය හොයන මාර්ග මොනවද කියලා හොයලා ඒට අවශ්‍ය වැඩි වැදගත්කමක් දීලා අපි ඒක ශක්තිමත් කරන්න ඕනේ. යටිතල පහසුකම් අනිවාර්යයෙන්ම ශක්තිමත් අපි ශක්තිමත් කළ යුතුයි. ඒ වෙනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ නිවැරදිව සංචාරක ව්‍යාපාරය අපේ රට ආදායම් ලැබෙන මාර්ගයක් හැටියට සලකන්න. ඒ සංචාරක කැවිල්ල ගියාට පස්සේ ආ ඊළඟ අවුරුද්ද එන විදිහට ඒ වැඩපිළිවෙල අපි හදා ගන්න ඕනේ මුළු රටේම. ඒක සංචාරක පාරාදීසයක්, අර ඩයන ඇමතුමිය කිව්වා වගේ පැරඩයිස් එකක්. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ 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 පිළිබඳ අවධානය වැඩි වැඩියෙන් යොදිය යුතුයි. ඒක අරෙන් ඇමතුමා හරියාකාරව කරනවා කියලා අපි දන්නවා. ඊළඟ ප්‍රශ්නය තමයි අපි දැන් එදන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරන්න කියලා ජනාධිපතිතුමාගේ යෝජනාවේ තියෙනවා. අපේ ජයන්ත කරුණාතිල කැමතිතුමාත් කිව්වා. ඉතින් අපි ඇත්තරම මේ ගැන නැවත බලා බැලිය යුතුයි. අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියපු හැටියේ මේ වැඩ කොටස වෙන්නේ. අපි දන්නවා LRC ඩම් වෙන්න පුළුවන්, මහවැලි ඩම් වෙන්න පුළුවන්, අන්තිමට ග්‍රාම සේවා මහත්තයා අතර තමයි මේක ඉස්සලා යන්නේ. ඊළඟට ඉදන් නිලධාරී
දෙකක කාලයක් තියෙනවා.
මේ මේ විදිහට එක එක ආකාරයෙන් නිලධාරී මේකට මැදිහත් වෙනවා. අන්තිමට ජනතාවට අවශ්‍ය කියලා අන්නේ ඉඩම යන්නේ. ඒක අත්දැකීමෙන් අපි දන්නවා. ගෑන්ත කරුණාතිල කැමතිතුමා දන්නවා, මමත් දන්නවා. අපි ඉඩම් ඇමතිවරු හැටි හිටපු නිසා. ඉතින් අපි විශේෂයෙන්ම අපි ඒ පිළිබඳව හොයලා කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් දූෂණයට, වංචාවට විශාල වශයෙන් ලක් වෙනවා. සාමාන්‍ය ජනතාවට ඉඩම් කැලලක් ගන්න බැරි තත්වයක් ඇති වෙනවායි කියන එක තමයි අපේ අත්දැකීම. ඒ වගේම අපි ගායන්ත කරුණාතිල ඇමතිතුමා කිව්වා දැන් හතරවෙනි පේලියට මම ඇවිල්ලා ඉන්නවා කියලා. ඒකටත් උත්තරයක් දෙන්න බෑ. හතරවෙනි පේලියට ඇවිල්ලා තියෙන මගේ වැරද්දක් නිසා නෙමෙයි, අපේ දේශපාලන වශයෙන් ගත තීන්දු නිසා. මම අනුරාධපුර දිස්ත්‍රික්ක හතර පාරක් පළවෙනියා. ඇමතිකම් 10-12 කරන් තියෙනවා කැබිනට් ඇමතිකම්. ඉස්සරහ පේලිය තමයි මම හිටියේ. අපි පස්ස පේලියට එන්න උනා. ඒක මධිකමක් නෙමෙයි. දේශපාලන කියන්නේ එහෙම තමයි. අද පස්සේ යන්න පුළුවන්, හැට ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඉතින් ඒක තමයි සාමාන්‍ය தත්ත්වේ. ඉතින් කෙසේ වුණත් මම කියන්නේ අපි ගාහක් අමාරු වෙලාවක තමයි මේ අයවැය ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ. අපි ඒක ඇත්තටම සලකන්න ඕනේ. මට පාර යන්න එදා අපේ අතුකෝරල මන්ත්‍රීතුමා යන දවසේ මමත් යන්න හිටියේ ඒ පාර මීරිගම පැත්තේ. මම යන්න හිටියේ, මම වෙඩින් එකට යන්න හිටියා. මට එදා වෙලාවට පොඩ්ඩක් මේක පරක් වුණා. ඒක ආරංචි වුණා කලබලයි කියලා ගියේ නැහැ. නැත්තම් මමත් ඒ පාරේම එදාම ඉවරයි. එහෙම தத்துவයක් ඇති වෙච්ච රටක් අද අපිට පාරේ යන්න පුළුවන් විදිහට වැඩි ගණන් ටිකක් වැඩි ලෝකයේ යුක්‍රේන් සහ රුසියා යුද්ධෙත් එක්කම ලෝකෙම තෙල් මිල වැඩි වෙලා තියෙනවා, ගෑස් මිල වැඩි වෙලා තියෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඉතින් නමුත් අද පොලිමෑන් නැතුව යම් කිසි තත්ත්වයක අපි කාටවත් දේශපාලනය කරන්න පුළුවන් ආකාරයට ජනාධිපතිතුමා රට හදලා දීලා තියෙනවා. අපිට තරන්නේ තමුන්නාසලගේ නිර්වාහතරවරයා. අපි ළඟට ආවේ පස්සේ තමුන්නාසල තාඩම්බර වෙන්න ඕනේ.
ඔබතුමා අවසන් කරන කාලය අවසන්.
අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙලාවක අමාරු වෙලාවක මේ වගේ අයවැයක් ගෙනල්ලා මේ අපිට සාකච්ඡා කරලා යම් කිසි මට්ටමකින් දැන් මහා අධිපතිතුමා කියනවා 2023 හොඳ තත්ත්වයක ගෙන්න පුළුවන් කියලා. වහා භාණ්ඩාගාරයේ අධිපතිතුමා අපි මේ ඉලක්ක වලට යන්න කටයුතු කරමු කියලා ඉල්ලා සිටින මේ ඔබතුමාට බොහොම ස්තුතියෙන් දෙනවා. කාලය ලබා දීලා.
ස්තුති. ගරු චන්දිම වීරකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුණ්ඩ මන්ත්‍රීතුමියනි, මේ රටේ ආදායම උත්පාදනය කිරීම සඳහා විශේෂයෙන්ම වැදගත් අමාත්‍යංශයක් වෙච්ච සංචාරක අමාත්‍යංශය ගැනත් අනාගතයට අතිශයින් බලපාන පරිසර අමාත්‍යංශය සහ අපේ වනජීවි අමාත්‍යංශය වගේම ඉඩම් අමාත්‍යංශය සම්බන්ධ වැශිෂ්ටයට අදාළව සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශේෂ අවධානය යොමු කරවමින් තමයි අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය වෙච්ච මේ මොහොතේ විදේශ විනිමය ප්‍රශ්නයට විසඳුමක් ගේන්න පුළුවන් වෙන්නේ. අද ඒ සඳහා බොහෝම තැන්වල කතා පවත්වනවා. ජනතාවටත් පෙන්නනවා දැන් නැව් වෙනවා. ඒක හොඳයි නැව් වෙන එක. නැව් ඇවිල්ලා පෙන්නනවා සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ගොඩ බානවා කියලා. එහෙම ගොඩ බානවා වගේම ඒ අය පැය කීපයක් ඇතුළත නැවත නැව් නගිනවා. විශේෂයෙන්ම ක්‍රූස් එකක යන සංචාරකයෙකුට පිටින් කන්න අවස්ථාව ක්‍රූස් එකෙන්ම දෙන්නේ නැහැ. එහිඳ අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඒවත් කරන්න ඕන රටට සංචාරකයන් ගෙන ඒමට අපේ හෝටල්වල හෝටල් කරුවන්ට අවුරුදු 3ක් හෝටල් වහලා ණය ගෙවා ගන්න බැරුව විශාල ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඉන්නේ. එයාට කිසිදු විසඳුමක් නැහැ. මේ මොහොත වෙනකොටත් අපේ රටට එන සංචාරකයන් බහුතරයක් හෝටල්වල නෙමෙයි ඉන්නේ. ඒ අය ඉන්නේ
Order please. ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලස්සනේ ගන්නවා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ බොහෝ සංචාරකයන් ඇවිල්ලා ඉන්නේ දීර්ඝකාලීනව නිවාස අරගෙන. බොහෝ දෙනෙක් ලංකාවට ආවට විශේෂයෙන්ම රුසියානු යුක්‍රේන සංචාරකයන්ට එයාගේ මුදල් කාඩ් වලින් භාවිතා කරන්න බෑ. ඒ නිසා එයාට සිද්ධ වෙලා තියෙනවා ලංකාවේ ආදායම් උත්පාදනය කරගෙන ජීවත් වීම සඳහා ලංකාවෙන් ආදායම් හොයන්න. එනිසා අපි යෝජනා කර සිටිනවා රජෙන් ඒ අයගේ මුදල් පරිහරණය කිරීමට හැකිවන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කරන්න. එහෙම නැත්නම් අපේ රටට මුදල් එන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ බොහෝ සංචාරකයෝ අපේ ප්‍රදේශවලත් ඇවිල්ලා සමහරු කොණ්ඩ කපනවා, සමහරු ටින්කරින් කරනවා, සමහරු පීච්ච කඩදා ගන්නවා, සමහරු ගංජා විකුණනවා. මොකද අලුත් තමක් තියෙනවා. මේවා තමයි කරන්නේ. මේ මොහොතේ අපි රටක් හැටියට එන සංචාරකයන්ගේ පිටිපස්සෙත් ඉමිග්‍රේෂන් එක යවලා අල්ලන්න ගියොතින් එනේවුන් ටිකක් නැති වෙනවා. ඒ නිසා මම යෝජනා කරන මේක බොහොම අසීරු ප්‍රශ්නයක්. හැබැයි මේ ව්‍යාපාර කරන සංචාරකයන්ගෙන් කිසිදු ආකාරයක බදු අය කිරීමක් කරන්නේ නැහැ. අපේ අයගේ බදු වැඩි කරනවා. මම අවධානය යොමු කරනවා කරුණා කරලා ඒ කණ්ඩායම් වලින් රජයට බද්දක් ගැනීමේ වැඩපිළිවෙලක්වත් ක්‍රියාත්මක කරන්න නැත්නම් මම කියන්න කැමති මේ පාර්ලිමේන්තුවේදී අපේ පැතිවල පිහියනුමක් එහෙම නැත්නම් වෙනත් ආකාරයක ජීවිත තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ தත්ත්වය මේ විදිහට ක්‍රියාත්මක වුණොත් මොකද අපේ සංචාරක ව්‍යාපාරයේ දෙන මිනිසුන්ට අද තමන්ගේ ව්‍යාපාරවල යෙදීමට අවස්ථාව නැහැ. සංචාර කර්මාන්තයට අදාළව තියෙන කර්මාන්ත විශාල ප්‍රශ්නයක් වලට මුහුණ දෙලා තිනවා. දැන් අද අපේ බොහෝ දෙනෙක් එනවා වැඩියෙන් වියදම් කරන උදවිය ආයුර්වේදයට. අපේ රටේ ලෝකය පිළිගන්න ආකාරයේ සිද්ධාලේප, ලින්ක් නැචුරල්, ස්පාසිලොන් වගේ මේ බොඩි ෂොප් මට්ටමට ඉහළ ගිහපු
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
බ්‍රෑන්ඩ්ස් තියෙනවා. නමුත් අද බදු දාල එක පැත්තකින් වෙළඳ ගිවිසුම් එක්ක ඉන්දියාවත් එක්ක චීනෙත් එක්ක තායිලන්තෙත් එක්ක ගහපු වෙළඳ ගිවිසුම් එක්ක ඒ අයට ඒ රටවලින් බදු නැතුව මේ නිෂ්පාදන ලංකාවට එවන්න පුළුවන්කම ලබා දීලා තියෙනවා. අපිට තිබිච්ච සෙස් බද්දත් ඉවත් කිරීමට කටයුතු කරනවා. අනිත් පැත්තෙන් බැංකු ණය වලට 30%ක් ගෙවන්න ඕන, බද්ද 30%ක් ගෙවන්න ඕන, අනිකුත් බදු වැට් 115%ක් ගෙවන්න ඕන. ඉතින් මෙහෙම ගියෝතින් සංචාරක කර්මාන්තය සහ කර්තාටක කර්මාන්තයට අදාළ අනිකුත් කර්මාන්ත බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපේකම ආරක්ෂා කරන්න, අපේ රටට සල්ලි ගේන්න අවශ්‍ය කරන මේ කර්මාන්ත රැක ගැනීමට අවධානය යොමු කරන්න කියන කාරුණික ඉල්ලීම මම මේ අවස්ථාවේ කරන්න කැමතියි. ඒ වගේම තමයි සංචාරකයන් එන්න කියනවා. අපි හැම දෙනාම සංචාරකයන් ගෙන්නව ගැනීමට කැමතියි. නමුත් අපේ සංචාරක ඇමතිතුමා එනවා, එතුමා බොහොම උනන්දුවක් ගන්නවා ඉලෙක්ට්‍රිසිටි විදුලිය කප්පාදුව නවත්තන්න. නොවැම්බර් මාසයේ ඉඳලා කප්පාදුව නවත්තන්න ඔබතුමා මැදිහත් වෙන්න උත්සාහ කරා. නමුත් නැවැත්තුවේ නැහැ. දැන් අදටත් අපේ ප්‍රදේශවල මම හෙව්වා, තාම නවත්තලා නැහැ. ගරු ඇමතිතුමනි, සංචාරක කලාප හැටියට නම් කරපු කලාප වලට අමතරව අභිනවෙන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ඉන්න කලාප තියෙන ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවලත් විදුලිය කප්පාදුව නැවැත්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි අපිම කියනවා මේ රටේ බෙහෙත් නැහැ කියලා. මේ රටේ බෙහෙත් නැති රටකට සංචාරයකට යන්න ඔබ අපි කැමතිද? ඒ සඳහා අවශ්‍ය කරන සුබදායි පණිවිඩය
කාලය අවසන් කරමු.
ලබා දීමට කටයුතු කරන්න වෙනවා. ඒ නිසා විනාඩියක් දෙන්න ගරු නියෝජක කතානායකතුමනි, අපි පරිසරය සම්බන්ධව අනුමැතියක් ගැනීමට ඕනම කෙනෙකුට ලේසියෙන් පුළුවන් දෙයක් නෙමෙයි. පරිසර අනුමැතියක් ගන්න යම් පුද්ගලෙක් උත්සාහ කරනකොට ආයතන ගණනාවකට ගිහිල්ලා අවස්ථාව ගණනාවක් එම ආයතනෙටම ගිහිල්ලා මාස ගාණක් යන වැඩක්. එතකොට ඒ පරිසර බලපත්‍ර අරගෙන ව්‍යාපාර ආරම්භ කිරීමට හැකියාවක් බොහෝ දෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි සංචාරක බල මේ විනාඩිය දෙන්න ගරු නියෝජක කතානායකතුමනි, මම අවසන් කරනවා.
අවසන් කරනවා.
සංචාරක මේ අධිකාරියේ රෙජිස්ට්‍රේෂන් එක ලියාපදිංචිය ලබා ගැනීම සඳහා අපිට ලේසි පාසු දෙයක් නෙමෙයි ලබා ගන්න කියලා කිව්වට විශාල කාලයක් යන කටයුත්තක් වෙලා තියෙනවා ඔන්ලයින් කරා. ඉතින් ඒඳා මේ අමාත්‍යාංශය ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. මේක ගැන ගොඩක් වෙලා කතා කරන්න තියෙනවා. නමුත් තියෙන කාලයත් එක්ක අපිට සිද්ධ වෙනවා කතාව නවත්තන්න. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේක කමිටි ස්ටේජ් එකේ සාකච්ඡාව ගෞරව අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ අවධානය මේ කාරණා සම්බන්ධව යොමු කරાવી කියලා ඒ තුලින් පළදායි ඉදිරි වසරකට මඟ පෑදේවි කියලා අපි විශ්වාස කරනවා.
බෞමින් සුදේවතුමන ගරු චමල් රාජපක්ෂ මැතිතුමාට මිනිත්තු 10ක් කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අද මේ වැහිශීෂයන් යටතේ කතා කරපු බොහෝ දෙනාගේ කතාවලට සවන් දුන්නා. ඒ වගේම මේ සභාවේ මිට පෙර අවස්ථාවලදීත් කතා කරන අවස්ථාවලදී බොහෝ දුරට මේ සභාවේ නැති රාජ්‍ය නිලධාරීන්ට සහ පිටස්තර අයට විරුද්ධව ලොකු චෝදනා ඉදිරිපත් කරනවා. මෙතන එක පැත්තකින් අසාධාරණයක්, ඒ අයට මෙතනට ඇවිල්ලා නිදහසට කරුණු කියන විදියක් නැහැ. ඒ නිසා කතානායකතුමා විශේෂයෙන්ම මේ කරන චෝදනා පිළිබඳව කමිටුවක් හරිපත් කරලා සොයල බලලා අදාළ ස්ථානවලට මේ ඒජිස් ඩිපාර්ට්මන්ට් එකට හරි වෙන දැනකට හරි යොමු කරලා ඒක අවසානයක් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වාර්තාවක් කරන්න ඕනේ. එහෙම නැත්නම් චෝදනා කරනවා, අහන් ඉන්නවා, එච්චරයි. ඉතින් මේ ඒ පිළිබඳව නිලධාරීන්ගේ පැත්තෙත් සාධාරණයක් විය යුතුයි. අනිත් එක මෙතන ඇවිල්ලා උත්තරයක් දෙන්න බැරි අයට සාධාරණයක් තියෙන්න ඕනේ. ඒ පිළිබඳවත් අවධානය පළමුවෙන් යොමු කරනවා. ඊළඟට අපේ අමාත්‍යතුමාත් හම්බන්තොට දිස්ත්‍රික්කේ මහින්ද අමරවීර ඇමතුමා. දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබටත් තියෙන මේ ප්‍රශ්නේ. අපේ විශාල වශයෙන් අපි කිරි නිෂ්පාදනය කරන ගොවීන් විශාල රාශියක් ඉන්නවා. ඒ දිලිප් වේද ආරච්චි මාටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ අයට තෘණ භූමි නැහැ. තෘණ භූමි තිබුණා නම් ඒව හේන් කරන් අල්ලගෙන නැත්නම් වෙනත් අය අල්ලගෙන වෙනත් කාර්යයන් කරනවා. ඒ සතුන්ට ආහාර ගන්න තරක්ට. ඉතින් හොඳ ආහාර ගන්න ආහාර නැත්නම් කිරිත් නැහැ. ඒ නිසා මේ අය ගිහිල්ලා තියෙනවා එදා ඔය කුටියාගල ඇතිමලේ උඩවලව ජල මේ රක්ෂිත ප්‍රදේශවල සහ ඒ අගේ තැන්වලට තමන්ගේ ගවයන් අරගෙන. විශාල වශයෙන් මම හිතන්නේ කුටියාගල පැත්තේ 15000ක් 20000කට වැඩි ඉන්නවා. එක්කෙනෙකුට සමහරලාට සතුන් 1000ක් 1500ක් විතරත් ඉන්නවා. ඉතින් මේකට මොනවාරි ක්‍රමවේදයක් හදන්න ඕන. මම මේ හැමතිස්සෙම මේ වගේ ප්‍රශ්න අපට එනවා. ඉතින් මම හැමතිස්සෙම මේ වගේ ප්‍රශ්නයක් ආපු ගමන් තමුන්නාසේගේ අමාත්‍යාංශයේ ලේකම්තුමියට කතා කරලා යම් කිසි සහනයක් ලබා දෙනවා ඒ අවස්ථාවේ. ඉතින් මේක හැමදාම කරන්න බෑ. එන මේකට ස්ථීර සාර වැඩපිළිවෙලක් මේ කිරි නිෂ්පාදනය කරන ගොවීන් වෙනුවෙන් කරන්න කියන ඉල්ලීම කරනවා. ඒකට සුදුසු තැන්වල තෘණ භූමි හදලා ඒ ගොවියෙකුට නලත්තු කරන්න හැක් හරක් ප්‍රමාණයක් ඇති කරගන්නට වැඩපිළිවෙලක්. නැත්නම් මේ ඔක්කොම මස් කඩේට දාගන්නයි දැන් එයාගේ අදහස. ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. ඊළඟට මේ පහුගිය දවස්වල යාල කැලේ කපන එක පිළිබඳව මේක තියෙනවා. මම තිසමාරාම් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මේ පිළිබඳව විමසුවා. එතකොට එතුමිය මේ පිළිබඳව දැනගෙන හිටියා. මේ කැලේ කපන එක ගිහිල්ලා බලනකොට මේ ප්‍රදේශය Tamanට අයිති නැහැ, මේක වන සංරක්ෂණයට අයිති කියලා එයා කරබාගෙන ඇවිල්ලා. ඒකට එක හේතුවක් තිබුණා. මීට පෙර වනජීවි වන සංරක්ෂණ කලාපයකට ඇතුල් වෙලා හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකුට නඩු දාලා තියෙනවා. ඇතුළු වුණා කියලා වන සංරක්ෂණය ද වන ජීවිකේ ඉතින් ඇතුළු වෙන්න බයයි. ඒ ගැන විමර්ශනයක් කරන්න බයයි. එහෙම නෙවෙයි, ඒ දිස්ත්‍රික්කයේ ඒ ප්‍රදේශයේ බල ප්‍රදේශයේ දිසාපත්තුමාරි ප්‍රාදේශීය ලේකම්වරයාට බලයක් තියෙන්න ඕනම දෙපාර්තමේන්තුවක. මේ භූමිය එකයි නේ අපේ ප්‍රදේශේ නම්. ඒකට ගිහිල්ලා විමර්ශනයක් කරන්න. එහෙම නැත්තම් කරබාගෙන ඉන්නවා. ඒකට ප්‍රවෘත්ති මවන්න බොහොම ලේසි. ඉතින් මේ වගේ ප්‍රවෘත්ති ඇඳලා ගානක් හොයා ගන්න කට්ටියත් ඉන්නවා. ඉතින් එයාත් මේක වැඩි කරලා දානවා. දැන් මේකේ මයිදල අක්‍ර සුළු ප්‍රමාණයක් කපලා තියෙනවා. ඔව්, ඊට පස්සේ හැබැයි අර පාරක් ගහලා තියෙනවා ටිකක් ලොකුට අල්ලලා. ඉතින් මේක ප්‍රවෘත්තියක්. ඉතින් ප්‍රවෘත්තිය දෙන එක කරලා සල්ලි හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා මේවා ගැනත් අපි කලබල විය යුතු නෑ. නමුත් අපි මේක පාලනයක් කර යුතුයි. මම හිතන්නේ ඒකත් ගැනත් කඩිනීම් ඇමතුමත් අමාත්‍යාංශ ලේකම්තුමියත් මේ ගැන සොයලා බලලා ඉදිරි කටයුතු කරගෙන යනවා. ඊළඟට අපිට තියෙන අලි මිනිස් ගැටුම විශේෂයෙන්ම සූර්යාව ප්‍රදේශයේ ග්‍රාම ශ්‍රේක වසම් 10කට රටේ සභාපතිතුමා ලිපියකුත් එවලා තියෙනවා දැනගැනීම සඳහා විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කමිටුපත් කරලා ඒ හැම ගමේකම කමිටුපත් කරලා ඒක පාලනය කරන්න සල් උනන්දුවක් ගන්නවා. ඒ නිසා මේකේ විසඳුමක් නැහැ. දැන් සූර්යා ප්‍රදේශයේ නම් හුඟක් අයිති ඉඳන් මහවැලියට පල්සපුගල ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් කෙසෙල් වගා කරනවා. නැත්තම් වෙනත් ගොවිතැන් කරනවා. තාමත් සාර්ථකව කරනවා අනවසර ලෙස. නමුත් ඒ අය යටතේ 2000කට වැඩි සෙනඟක් මේ ප්‍රදේශයේ දෛනිකව වැඩ කරනවා අමතුමා දන්න. ඒ අයට රුපියල් 2500 3000 අතර වැටුපක් හම්බ වෙනවා. දැන් අපි එකපාරට මේක ඉවත් කරොත් එක පැත්තකින් කෙසෙල් නිෂ්පාදනය නැති වෙලා යන්න පුළුවන්. අනිකුත් භෝග වර්ග නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම රැකියාවල් ආදායම් මාර්ග නැති වෙනවා. මේකටත් මම හිතන්නේ ඉක්මනටම වැඩ පිළිවෙලක් අපි එකතු වෙලා හදාගත යුතුව තියෙනවා. නැත්නම් හැමදාම මේ ප්‍රශ්න එනවා. ඉතින් මේ ප්‍රදේශවල ජනතාවගේ දේපළ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි යාලාවටත් මේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඉඩම් පිළිබඳව කතා කරනකොට මම දැන් අහන් හිටියා කීප දෙනෙක් සමහර වෙලාවට ඉඩම් යම් අමාත්‍යාංශයක තියෙනවා නම් ඒක දැන් එල්ආර්ෂියක තියෙනවා නම් ඉඩම් අමාත්‍යාංශ යටතේ එහෙම නැත්නම් මහවැලියට ඉඩම් තියෙනවා නම් ඒක එක තැනකට ගන්න කාරුවක් කැමති වෙන්න. මොකද ඒ ඇමතිතුමාලාගේ බලයත් අඩු වෙනවා. මමත් ඕකේ ඉඳලා තියෙනවා. මමත් එල්ආර්ෂියක බාරව ඉඳලා තියෙනවා. ඒ කාලේ කැබිනට් සබ් කමිටියක් ඇදුවා. අපේ අනුර ප්‍රියදර්ශන යාපමැතිතුමා ඉන්නවා. එතුමත් ඩියුගුණසේකර මැතිතුමත් මමත් එල්ආර්ෂියකේ මේ පිළිබඳ කපිටුවක් අදලා පරීක්ෂණ කළා මහා ලොකු වාර්තාවක් දුන්නා. හැබැයි වාර්තාව විතරයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එල්.ආර්.ෂේගේ ඉදුණුත් අවභාවිතා කරා. සමහර වෙලාවට එල්.ආර්.ෂේගේ ඉඳන් එල්.ආර්.ෂේගේ නිලධාරීන් බෙදාගෙන සමහර වෙලාවට මම ඉන්න කාලේ මට මතකයි 200 ගාන යාව ඉඳන් ඉල්ලගෙන දැන් මට වුණා කියනවා 600 ගානක් කියලා. ඒක වැඩි වෙල වෙන්න බෑ. වෙලාකට මේක අක්කර 50ක් මං නම් විශේෂයෙන්ම අක්කර 50කින් වත්තක් නඩත්තු කරන්න බෑ. අඩු ගානේ අක්කර 250ක්වත් 300ක්වත් තියෙන්න ඕනේ මිනිහෙකුට හරි නිෂ්පාදනයක් ඇති කරන්න ඕන නම් වත්තක් හරියට වගා කරන්න ඕන නම්. ඒ වගේම මේ තිබෙන අඩුපාඩුකම් මේ ඉඩම් සියල්ලම එක අමාත්‍යංශ යටතේ ඉඩම් අමාත්‍යංශ යටතේ ගැනීම මම එකක වෙනවා. හැබැයි ඉඩම් ආච්ඡාපනතේ තියෙන යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් හදාගන්න ඕනේ. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරයා ඉඩම් දෙනවා නම් ග්‍රාම නිලධාරීවරයා ඉඩම් නිර්දේශ කරනවා. මේවට අවශ්‍ය සංශෝධනයන් කළ යුතුව තියෙනවා. ඒ වගේම අවුරුදු 30-40 පදිංචි වෙච්ච ඉඩම් තියෙනවා අනවසරයෙන් ගෙවල් හදාගෙන විදුලිය ලබාගෙන වතුර ලබාගෙන අවුරුදු 30-40කට පස්සේ වෙනවා ඉඩමෙන් ඉවත් කරන්නේ. මම අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ පිළිබඳව කතා කරා. එතුමත් ඒ සම්බන්ධව ප්‍රතිචාරයක් දැක්වුවා. ඉඩමක් යම් කෙනෙක් අල්ලගත්තා නම් අනවසරයෙන් රජයේ ඉඩමක් නැත්නම් මාස 3-4ක් ඇතුළත මාස 3ක් ඇතුළත ඒ සම්බන්ධව අදාළ නිලධාරීන්ට කටයුතු කරලා එයා ඉවත් කරන්න පුළුවන්. එහා එයා පදිංචි වෙලා ඉන්නවා.
මෙතනට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
දෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට දැන් මේ අවස්ථාවේදී ඉවත් වෙන්න කියනවා නම් ඒක අසාධාරණයි. සංචාරක ශාස්ත්‍රය පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තාමත්ම හොඳ ස්ථානයක් යාලාවට ඒ වගේම කිරින්ද හොඳ කිමිදුම් ස්ථානයක්. ලෝකයේ තියෙන කිමිදුම් ස්ථාන පහකින් එකක් කිරින්ද. ඉතින් මේ ස්ථානය සම්වර්ධනය කරොත් ප්‍රසිද්ධ කරොත් අපට පුළුවන් වෙනවා සංචාරකයන් ගෙන ඒමටත් විදේශ විනිමය හොයන්නටත්. මේ කරුණු කිහිපය පිළිබඳව අවධානය යොමු කරමින් මා අතර වෙනවා.
පොවිංසිතේ ගරු මෙත්තමනි ඊළඟට ගරු අංගජන් රාමනාදන් මෙත්තම ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
நன்றி பிரதேச சபாநாயகர்களே. இந்த குளநிலை விவாதத்தின் போது எனக்கு பேசுவதற்கு வாய்ப்பு தந்த உங்களுக்கு எனது மனமார்ந்த நன்றிகளை தெரிவித்துக் கொண்டு எமது மக்களுக்கான நீண்ட காலமாக தீர்க்கப்படாத பிரச்சனைகளில் காணி பிரச்சனைகளும் பிரதானமானது. எமது மக்களின் பூர்வீக நிலங்கள் பல திணைக்களங்களால் பல நபர்களால் பல வடிவங்களில் ஏதோ ஒரு நிகழ்ச்சி நிரலில் சூறையாடப்பட்டுக் கொண்டிருக்கின்றன. தற்போதைய பொருளாதார நெருக்கடியால் ஏற்பட்டுள்ள உணவு தட்டுப்பாட்டை தவிர்க்க இலங்கையின் 30% நிலப்பரப்பை கொண்ட வடகிழக்கு விவசாயத்தின் மூலம் உணவு உற்பத்தியை அதிகரித்து நாட்டின் உணவு தட்டுப்பாட்டை தீர்க்க வாய்ப்புள்ளன. இருந்த போதும் ஒரு சில தரப்பினருடைய அசம்பந்த போக்கினால் மாகாண மாவட்ட அல்லது ஒட்டுமொத்த நாட்டு மக்களின்கே பயன்படாமல் வீணடிக்கப்படுகிறது. யுத்தம் நடந்து பகுதியாக இருந்தாலும் அழிக்கப்படாத காடுகள் வடக்கில் இன்றும் உள்ளன. அவற்றை பாதுகாப்பதை விட இப்போது மக்களுடைய காணிகளை காடுகளாக மாற்றி காணி பிடிப்பதுதான் இடம்பெறுகிறது. இவற்றை தீர்க்க நாம் ஆராய்ந்த பொழுது மூல காரணமாக பல கூட்டங்களை தெரியப்படுத்தியது கூகுள் மேப்ஸ் GPS முறையில் அடையாளப்படுத்தி என்னது தவறுன்றது உணர்த்தப்பட்டது. கடந்த காலங்களில் திட்டமிட்ட குடியேற்றங்கள் மணலாற்றில் நடந்ததை போன்று தற்போதைய வன பாதுகாப்பு ரீதியான காணி அபகரிப்புகள் மீதும் மக்கள் அச்சம் உள்ளது. அவை விடுவிக்கப்படும் என காலத்துக்கு காலம் மாறும் அத்தனை அரசாங்கமும் அதன் அத்தனை அமைச்சர்களும் சொல்லிக்கொண்டாலும் முழுமையாக தீரவில்லை. கடந்த காலங்களில் அமைச்சர்கள் அதிகாரிகள் நேரடியாக யாழ் மாவட்டத்துக்கு வருக தந்த போதும் இவ்விடயங்கள் தெரிவிக்கப்பட்டதும் இன்னும் தீர்வுகள் இல்லை. செயற்படுத்தும் பொறுப்பில் உள்ள அதிகாரிகளின் அசம்பந்த போக்கே இதற்கு காரணமாக அமைகிறது. கடந்த ஆண்டு நீதிக்கான அணுகல் சந்திப்பின் போது எமது வலிவடக்கு மருதங்கேணி நெடுந்தீவு முல்லைத்தீவு பிரதேசியலாளரால் இவ்விடயத்தின் அவசியம் குறிப்பிடப்பட்டது. துறை சார்ந்த அமைச்சர்களும் அதிகாரிகளும் அதை ஏற்று அதற்கான நிவர்த்தியை செய்ய கால அவகாசம் கோரியும் அரசியல் குழப்ப சூழ்நிலை அதை இன்னமும் மேலும் நீடித்துள்ளது. உயர்காது பாதுகாப்பு வலயம் என்ற போது வலிவடக்கு பிரதேசத்தின் மக்கள் வாழ்வியல் நிலங்கள் விவசாய நிலங்கள் விடுவிக்கப்படாத நிலை இன்னமும் தொடர்கிறது. யாழ் மாவட்டத்தில் இதுவரை 20,822 ஏக்கர்
காணி பல கட்டங்களாக விடுவிக்கப்பட்டுள்ளது. இன்னமும் 3027 ஏக்கர் காணிகளை விடுவிக்கப்பட வேண்டியுள்ளது. பாதுகாப்பு தரப்பில் யாழ் மாவட்டத்தில் விடுவிக்கப்பட வேண்டிய வீதிகள், தெல்லிப்பளை அச்சுவேலி வீதி, கட்டுவன் சந்தையிலிருந்து வசாவிளான் வரை, பலாலி வீதி, வசாவிளான் மகாவித்யாலயத்திலிருந்து பலாலி சந்தி வரை, கே கே எஸ் கிரிமலை வீதி, இலங்கை கடற்படை கட்டுப்பாட்டுக்குள் இன்னும் இருக்கிறது. பாதுகாப்பு படையினரால் பயன்படுத்தப்படும் பாடசாலை காணிகள் மற்றும் கட்டிடங்கள், வசாவிளான் ஸ்ரீ வேலுப்பிள்ளை வித்யாலயம், மயிலட்டி ஆர்சி வித்யாலயம், கே கே எஸ் மகாவித்யாலயம், கே கே எஸ் ஆர்சி வித்யாலயம், பலாலி சித்தி விநாயகர் வித்யாசாலை, பலாலி ஜிடிஎம்எஸ் பாடசாலை ஆகியன உள்ளன. இப்படி இருக்க விடுவிக்கப்படாமல் உள்ள 3027 ஏக்கர் காணியில் 1217 ஏக்கர் காணியை இராணுவத்தினருக்கு சுவீகரிப்பதற்கு காணி அமைச்சின் ஊடாக நடவடிக்கை எடுக்கப்பட்டது வருவதாக மக்கள் மத்தியில் குழப்பம் ஏற்பட்டுள்ளது. பலாலி விமான நிலையத்தை விரிவுபடுத்துவதற்காக 1987 ஜூன் மாதம் 28 அரசாங்க பிரதேச மக்களின் காணிகளை சுவீகரித்தது. அதுவியர் பாதுகாப்பு வலயங்களாக இந்த காணிகள் அரசாங்கம் தன்வசம் வைத்துள்ளது. 797 பொதுமக்களுக்கு சொந்தமான 262 ஹெக்டேர் காணிகள், 397 காணி துண்டுகள் இவ்வாறு சுவீகரிக்கப்பட்டுள்ளன. நஷ்டஈடு இன்னமும் கொடுக்கப்படவில்லை. காணி உரிமையாளரின் விவரங்கள் டீட்ஸ் என்பன மாவட்ட செயலகத்தினால் பெறப்பட்டு அப்டேட் லிட்ஸ் இணையத்தில் உள்ளது. அவர்களுக்கான நஷ்டஈடு பதில் காணிகள் துரித கதியில் கொடுக்கப்பட வேண்டும். அதிக பயனாளிகளை கொண்ட பயணிகளை கொண்ட விமானங்களை தரையிறக்குவதற்கு தேவையான ஓடுபாதை விஸ்தரித்த மேலும் காணிகள் தேவைப்படுகிறது. ஆனால் கடந்த கால நஷ்டஈடுகளை இன்னமும் கொடுக்காமையால் மக்கள் மத்தியில் வரவேற்பு இல்லை. வனஜீவராசிகள் திணைக்களத்தினால் கையகப்படுத்தப்பட்ட நிலங்கள் யாழ்ப்பாணத்தில் மருதங்கேணி, நாகர்கோவில், பருத்தித்தீவு, நெடுந்தீவு ஆகிய இடங்களில் விடுவிக்கப்பட வேண்டியுள்ளது. மருதங்கேணி சுண்டிக்குளம் தேசிய பூங்காவாக்கென முள்ளியான், போக்கரப்பு, சுண்டிக்குளம் பகுதிகளில் 325 காணி துண்டுகள் கையகப்படுத்தப்பட்டுள்ளது. இதற்குள் 277 குடும்பங்களின் வீடுகள், 345 குடும்பங்களின் விவசாய நிலங்கள், மேலும் 50 மேற்பட்ட தனியார் பொது அமைப்புகள், அரச அமைப்புகளின் கட்டிடங்கள், குளங்கள், பொதுக்கிணறுகள், மயானங்கள், கோவில்கள் போன்றும் உள்ளன. 2016 நாகர்கோயில் இயற்கை ஒதுக்கம் கெசட் செய்யப்பட்டது. அதற்குள் கிராமத்தில் உள்ள 273 வீடுகள், 8 குளங்கள், 200 ஏக்கர் பயிர் நிலங்கள், 11 ஆலயங்கள், 47 பொது நிறுவனங்கள், 6 மயானங்கள், 1 விளையாட்டு மைதானம் என்பன இதனால் பாதிக்கப்படைந்திருந்தது. அதேபோன்று பாரம்பரிய மீன்பிடியும் பாதிக்கப்படைந்திருக்கிறது. 2015 நெடுந்தீவில் தேசிய பூங்கா பிரகடனம் செய்யப்பட்டது. இதனால் தற்போது தீவின் 1/3 பகுதி அந்த வளையத்துக்குள் அகப்பட்டுள்ளது. பல குடும்பங்களின் விவசாய மற்றும் தனியார் நிலங்களும் இதற்குள் அடக்கப்பட்டுள்ளன. வன பாதுகாப்பு திணைக்களத்தினால் கையகப்படுத்தப்பட்ட நிலங்கள் மணற்காடு சவுக்குத்தோப்பில் 702 ஏக்கர் காணி சுவீகரிக்கப்பட்டுள்ளது. இதற்குள் 8 தனியார் காணி, 10 பொது நிறுவனங்கள், 2 மீன்பிடி பகுதிகளும் போன்றன அகப்பட்டுள்ளது. இவ்விடயம் தொடர்பாக முன்னாள் அமைச்சர் நேரில் வந்து மக்களை சந்தித்த போதிலும் ஒரு தீர்வும் இல்லை. 2019 சாவச்சேரி சந்திரபுரத்தில் சரசாலையில் கையகப்படுத்தப்பட்ட காணிகளில் சந்திரபுரத்தில் 101.8 ஏக்கர் காணியும், சரசாலையில் 80 ஏக்கர் காணியும் விடுவிக்கப்பட வேண்டும். இவற்றில் வீடுகள், ஆலயங்கள், மயானம், மேய்ச்சல் நிலம், விவசாய நிலம் போன்றன உள்ளடக்கப்பட்டுள்ளன. இப்படியாக தீர்க்கப்பட வேண்டிய காணி சார்ந்த பிரச்சனைகள் விரைவாக தீர்க்கப்பட வேண்டும். பல அமைச்சர்கள், ஆளுநர்கள், அதிகாரிகள் மாறி மாறி வந்தும் தீராத பிரச்சனைகளாகவே இவை உள்ளன. ஜனாதிபதி அவர்கள் தெரிவித்த கருத்துகள் நம்பிக்கை தருகின்றன. அவை அதிகாரிகள் மட்டத்திலும் விரைவுபடுத்தப்பட வேண்டும். I would like to say a few words in English since the Minister of Tourism is also in the chamber. I have been given some proposals by the Northern Province Tourism Association. Tourism sector was heavily affected due to the COVID situation in Sri Lanka. People who have invested in tourism suffered a lot due to the drop in both domestic and foreign tourism. We are happy to know that tourists are now visiting Sri Lanka. Northern province has the potential to develop it as a tourist destination. There are beaches, archaeological sites, flora, fauna, vegetation and many other tourist attractions. The experience that a tourist gets in visiting North province is different to other provinces. These are some of the points I would like to highlight from the Northern Province Tourism Association. To develop tourism, we need to have trained people. In Jaffna, there is a hotel school, but it's not a purpose-built school. It's a rented building and conducting only few courses. The people in the Northern Province also like to be trained and to get employment in the hotel sector. Our kind request is to provide a purpose-built hotel school in the Northern Province, like the schools that are in Colombo or Kandy. Also, although there are a lot of talks about the Jaffna Airport at Palali, there's a delay to commence operation. India is a prime tourist-generating country. The commencement of Jaffna Airport will boost tourism in Sri Lanka. This will benefit tourism in the entire country. In the past, there is a ferry service between Rameshwaram and Thalaimannar to boost tourism in Sri Lanka from India. Our kind request is to speak to the relevant authorities and to recommence the ferry service. Sri Lanka tourism is keen to develop wildlife tourism. There are places to see wild elephant, wild leopards. The only place where you can see wild horses in Sri Lanka is the Delft Island in Jaffna. We kindly request you to do a proper plan and develop this place as a place to watch the wild horses. In Sri Lanka, there are tourism resorts in many areas. For example, in Benthore, Pasikoda, and Yala. There's a resort to be set up in Kalpiti as well. We also request for the development of Northern Province tourism to set up a tourism resort like those resorts in other parts of the country. Indian government has built a tower at Rameshwaram to view the Ram Sethu Bridge. It's attracting a large number of tourists. It's definitely a tourist attraction. The other end of Ram Sethu Bridge is in Thalaimannar. What we need is a tower in Thalaimannar to view not only the Ram Sethu Bridge, but also the southern tip of India. This will boost domestic tourism. There's a plan by the government to develop the islands around Sri Lanka. What the Northern Province needs is to develop the Kurikattuvan ferry port. Once you upgrade this to an international standard, then there will be people from the private sector to operate ferry services to nearby islands. I think we should benchmark this development similar to ferry ports in Australia. Also, I would like to table a few documents to the sector I discussed. One is the payment of compensation to expansion of Palali Airport. This is the statistics of the private lands owned by the Sri Lankan Army in Jaffna High Security Zone. Also the forest land conservation area, the problems and the solutions. Also the wildlife problems and the solutions that we discuss in the district. Thank you.
With your kind assistance, I would like to continue this conversation, and I would like you to champion this cause, because I think you said you hit the nail on the head. It is absolutely correct. We need to get the Northern Province up and running, and we are trying to set up a committee. I would like you to join with our SLTDA chairman, and I would officially send you a request to join that, and we should be able to see it. And also, I just wanted to make a small mention. On the 12th, the first aircraft from Allied Express is starting to Palali on December 12th. That will be starting on this month 12th, just to keep you
know.
Thank you very much, Minister, because I see very promising signals from the government and particularly the Tourism Minister wanting to come to North and expand North as far as tourism is concerned. So we will definitely give our fuller support. Thank you, Minister.
Dilip Pedarachi Metto Matwanda Minitu Hatak Kalatino. Order, please, Karu Antajan Ramjad Metwa Mula Senator.
Honourable Member, please continue.
Ape Varaka Sabhapathumani, the Sancharaka Vyapare Ganat, Evagema Parisare Ganat, Evagema Ape Vanajivi Vanasampat Sankshane Gana, Parliament Eamatyansa Gana Avaka, Vivadakarana Avasthava Labadima Gana Stutu Antarana. Mata Labadila Thiyena Vinadi Hatayi. Vinadi Hata Kala Seemayedi Amatyansa ගන්නාවක ප්‍රශ්න අපේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවක් නැහැ. ඒ නිසා මම සභාගත කරනවා මේක අමාත්‍යතුමාට ලබා දෙන්නේ කියන තංගල්ල සංචාරක සංගමයෙන් ඉදිරිපත් කරපු යෝජනා ටිකත් සභාගත කරනවා ඒ වගේම තිස්සම ආරාම සංචාරක සංගමය ඉදිරිපත් කරපු ඒ යෝජනා ටිකත් පළවෙනිම මම සභාගත කරලා මම කතා කරන්න කැමති වෙනවා ඒ වගේම සංචාරක ව්‍යාපාරය සර්ණමය යුගයේ තමයි 2018-2019 වර්ෂය අපේ රටට විශාල ආර්ථිකයක් උත්පාදනය කරපු වර්ෂය ලක්ෂ 23ක් සංචාරකව අපේ රටට පැමුණා ඩොලර් ලක්ෂ බිලියන ලක්ෂ 4.3ක ආදායමක් අපේ රටට ලැබුණා ඉන් පස්සේ තමයි අපේ පාස්කු ප්‍රහාරය නිසා අපේ රට අගාධයට වැටුණා කොරෝනා වසංගතය ආවා අපේ සංචාරක ව්‍යාපාරය තියා මුළු රටම අනාත වුණා ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න නම් අනිවාර්යයෙන්ම ඉන්ධන ප්‍රශ්න විසඳන්න ඕන විදුලි ප්‍රශ්න විසඳන්න ඕන ගෑස් ප්‍රශ්න විසඳන්න ඕන මේ සෑම ප්‍රශ්නයක්ම විසඳන්න ඕන සංචාරක ව්‍යාපාරයත් රටත් ගොඩ ගන්න ඕන ඉතින් සංචාරක ව්‍යාපාරය මේ රටේ දියුණු කරොත් තමයි අපේ රට ගොඩ යන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඒ නිසා විශේෂයෙන්ම අපේ හරින් ගරු මන්ත්‍රී ඇමතුමා සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්න ලොකු කැපවීමක් කරනවා අපි සහයෝග ලබා දෙනවා එතුමාගේ සංචාර ගමනේ අපේ මන් දැක්ක ඊයේ පෙරේද හම්බන්තොට නෞකාවක් ආවා ඒ අවශ්‍ය බඩුමුට්ටු ගන්න ඉන්ධන ගන්න ඒ නෞකාවෙන් බෑලා අපේ යාල සපාරි කරන සංචාර ගමන් ගියා ඉතින් මම ඉල්ලීමක් කරන්නේ අපේ දිස්ත්‍රික්කයේ හොඳ සුන්දර වෙරළ තීරයක් තියෙන දිස්ත්‍රික්කයක් හිරිකැටියේ සර්පින් පදින්න පුළුවන් ප්‍රදේශයක් ඒ වගේම කුඩාවැල්ලේ හුම්මානේ තියෙනවා රැකව කැස්ම ප්‍රොජෙක්ට් එක තියෙනවා කටුවන ඕලන්ද බලකොටුව තියෙනවා ඒ වගේම සූර්යාව උනුදීප කුණු තියෙනවා හම්බන්තොට කුරුළු උද්‍යානය තියෙනවා බූන්දල උඩවල අලි ඒ වගේම යාල සපාරියක දවස් 4ක 5ක වැඩසටහන ව්‍යාපෘතියක් හරිගස්සලා මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒක මම ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කේ විශේෂ දිස්ත්‍රික්කයක් හොඳ සංචාරක ප්‍රදේශයක් ඒ ප්‍රදේශයේ සංචාරිකයන් ගෙන්න ගන්න වැඩපිළිවෙලක් ඒ ක්‍රියාත්මක කරන්න විශේෂම වෙන නෞකා සමාගම් සමග සාකච්ඡා කරලා ඒ හම්බන්තොට වරායටත් අනිවාර්යයෙන්ම දින 4-5කට ඇවිල්ලා මේ සංචාරය කරන්න අවස්ථාවක් ලබා ගන්න වැඩපිළිවෙල සකස් කරන්න කියන එක මම අමතුමාගේ මම ඉල්ලීමක් කරනවා ඒ වගේම තමයි අපි මන් දැක්කා එතුමා ඇල්ල බදුල්ල බීගම පැත්තේ සංචාරක ප්‍රවර්තන අධිකාරී වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ඒ ප්‍රවර්ධන වැඩසටහන අපේ සංචාරකයෝ ජිප්පිමියෝ ඒ හොටල් හිමියෝ ඒ අධිකාරී ලියාපදිංචි කරලා නැහැ. ඉතින් ඒ වගේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික්කෙත් ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වැඩ අරු ක්‍රියාත්මක කරන්න කියලා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය අපේ රටේ ලොකු ව්‍යාපාරයක් ඒ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න අපි ආරම්භ කරා 2017 නිල් ආර්ථික වැඩපිළිවෙල අපේ අමාත්‍යංශය හරහා ඒ නිල් ආර්ථික වැඩපිළිවෙල හරහා බහුකාර්යක ධීවර වරාය කරන. ඒ කියන්නේ වරාය ධීවර වරායවල් ඒ වගේම කොමර්ෂල් ඒ වගේම සංචාරක ව්‍යාපාරය තුලත් බහුකාර්යක ධීවර මේ ව්‍යාපෘතිය අපි නායකතුමාට බාර දීලා තියෙනවා. ඉතින් මම ඉදිරි මම බලාපොරොත්තු වෙනවා එමතුමාට බාර දීලා මේ වැඩසටහන ඩෙල් මාදගල කැලේ යන වරායවල් වල ඒ කටයුතු ක්‍රියාත්මක කරා. ඉතින් මම සංචාරක ව්‍යාපාර ගැන කතා කරන්න තවත් කාලේ වෙලාව නැහැ. විනාඩි 7යි තියෙන්නේ. දැන් අපේ අභාරතුමා අපි කතා කරනවා.
Honorable member you have 2 more minutes.
Well, thank you. මේ ඉදම් මැමතුමාටත් මම ඉදිරිපත් කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කේ රජයේ ඉඩම් තියෙනවා, දිසාපතිතුමාගේ පාලනය වෙන ඉඩම් තියෙනවා, ඒ වගේම මහවැලි ඉඩම් තියෙනවා, ඒ ළඟේ වන රක්ෂණයේ ඉඩම් තියෙනවා. මේ ආයතන තුනේ ඉඩම් එක එක ආයතන වලට තම තමන්ගේ පැත්ත අතදික් කරලා අපේ ලෙවි කියලා මේ වෙන හැම තැනම ඉඩම් මං කොල්ල කරනවා. අද යාල භූමියේ අක්කර 100 ගානක් ඉඩම් සුද්ධ පවිත්‍ර කරගෙන මිනිස්සු පදිංචි වෙලා ඒ හෝටල් ගහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. හම්බන්තොට ඉඩම් මං කොල්ල කරනවා. මේ ඉඩම් මං කොල්ල කෑම මේ රාජ්‍ය අනුග්‍රහය හරහා කරන වැඩපිළිවෙලක්. ඒ ආයතන තුනෙන් ඉඩම් ප්‍රශ්න නිසා ඒ ආයතනෙම මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න බේරන්න කටයුතු කරන්නේ නැහැ කවුරුවත් හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒ වගේම තමයි අලි මිනිස් ගැටුම අමරියම්මතුමා අහගෙන ඉන්නේ. අලි මිනිස් ගැටුමට විශාල විසඳුමක් ලබා දෙන්න අනිවාර්යයෙන්ම ගෙවල් කුඩු කරනවා, විනාශ කරනවා, මිනිස්සු මරනවා, කුඹුරෙහෙන් විනාශ කරනවා. මේකට විසඳුමක් ඇත්තම නැද්ද කියලා මම අහන්න කැමතියි. ඒවගේ තමයි කිරිගොයි අපේ තම රාජපක්ෂ මැතිතුමත් කතා කරා කිරිගොයියගේ හරක් දාන තැනක් නැහැ කොටියගල් ප්‍රදේශෙන් දැන් ඉවත් කරනවායි කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඒ කිරිගොයියගේ හරක් ප්‍රශ්න විසඳුමක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන හම්බන්තොට දිස්ත්‍රික්ක විශාල කිරිගොයි සංඛ්‍යාවක් ආදායමක් උපාදනය කර කර්මාන්තයක් ඉතින් ඒ වගේම තමයි අපේ බූන්දල අක්කර 72ක ඉඩමක් අවුරුදු 100 ගාන පදිති ඉඩමක් පාසල තියෙනවා පාසල ඒ වගේම රජයේ ආයතන තියෙනවා එතකොට පන්සල තියෙනවා ඒ වගේම පවුල් 70 ගාන පදිති වල නිවස් තියෙනවා ඒ කොහොමද ඉවත් කරන වෙනමම අයිතිවාසිකම්
ඉඩම්
අත්පත් කරගෙන කටයුතු කරනවා ඒ නිසා මම අපිට මේ විනාඩි 7 කාලෙකින් මේ අමාත්‍යංශ පාකයක් ගැන අපේ දිස්ත්‍රික්කයේ අඩුපාඩු කියන අපට අවස්ථාවක් නැහැ ඒ නිසා මම මට ඉදිරිපත් කරපු වෙලාව නැති නිසා මගේ තියෙනවා මම සභාගත කරලා මම සභාගත කරගම මම තුමාට ස්තුතිවන්ත වෙනවා
Thank you Honorable Prasanna Ranawira you have 9 minutes
මුලස්නේ කරමන්තුමනි අද සංචාරක ව්‍යාපාරයක් ඒ වගේම පරිසර සහ වන සංරක්ෂණ කියන ආයතන තුන පිළිබඳව විවාදයේදී අපි මේ අයවැය කතා කරන ලැබීම පිළිබඳව මම බේමි ස්තුතියන්ත අන්ත වෙනවා මේ අයවැය ඉලක්කය තරම හරබ නැහැ ඉලක්කම් හරබ නැහැ සමාජ ආර්ථික පරිවර්තනයක අවශ්‍ය දැක්ම මෙහි අන්තර්ගත වෙලා තියෙනවා ඒ වගේම 2023 වගේම 2048 දක්වා වනයි ඉලක්ක මෙහි අන්තර්ගතයි ජනප්‍රිය තීරණ වෙනුවට අරමුණු ජයග්‍රහණය මුල් තැන දී කටයුතු කරන අයවැයක් බවට මේ අයවැය කියන්න ඕනේ විශේෂයෙන්ම ආර්ථික අභියෝග ජය ගැනීම මේදී කාර්යයේදී අපි කටයුතු කිරීම සිදුවන්නේ පවතින පරිසර තත්ත්වය තුළයි විශේෂයෙන්ම සංවර්ධනයට අවශ්‍ය මහා මාර්ග ඉදිකිරීම් කර්මාන්ත ශාලා ආ කර්මාන්ත ජනපද ඉදිකිරීම් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඛනිජ ද්‍රව්‍ය ආදී ලබා ගැනීමට මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමටද සිදු කළ යුතු වන්නේ පවතින පරිසරයටයි මෙහිදී අන්තර් අරමුණු පාරිසරික අරමුණු සහ ළඟා කර ගැනීමේදී සම්බන්ධතාවයේ ඇතිවේ ශ්‍රී ලංකාව පමණක් නොව සෑම රටකටම මෙම තත්ත්වය පොදුය කෙසේ වෙතත් පරිසර ලෙස සංවර්ධනයේ අරමුණු සාර්ථක කර ගැනීම නම් අපි ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ අවධානය යොමු කළ යුතුයි එකක් ආර්ථික සංවර්ධනය කරන පරිසර හිතකාමීව සමාජීය ඒ තුල තමයි තිරසාර සංවර්ධනය කරා අපිට ළඟාවන්නට හැකියාව ලැබෙන්නේ නමුත් අපි කියන්න කැමති සමහර කලාට පරිසර අමාත්‍යංශ සමහර දේවල් පිළිබඳව මගේ අමාත්‍යංශයේ ඒ තියෙන ගැටලු පිළිබඳව ගරු අමාත්‍යතුමත් එක්ක කතා කරා මම ඉස්සර ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යවරයා අවස්ථාවේ වට කීපයක කටයුතු කරා අපිට අද විශාල අර්බුද රාශියක් අපේ රටේ තියෙනවා වේවැල් කර්මාන්තය දැන් අපි ඉන්දුනීසියාවෙන් වේවැල් ඉස්සර ගෙන්නුවේ ගෙන්නන්න දැන් ඩොලර් අර්බුදයත් එක්ක ගෙන්නන්න නැහැ ඒගොල්ලෝ අමුද්‍රව්‍ය විදියට අපිට ලබා දෙන්නේ නැහැ අපේ රටට ඒගොල්ලෝ දෙන්නේ මේ නිමි භාණ්ඩ විදියට. එතකොට විශාල මුදලක් අපිට වැය කරන්න වෙනවා. ඒ නිසා මම කියනවා පරිසර අමාත්‍යාංශයේ සමහරක් දේවල් තියෙනවා මහා පරිමාණ ජාවාරම් කරන අයට ඕන තරම් වැඩ කටයුතු කරන්න පුළුවන්. නමුත් ඊයේ පෙරේදා වේවලක් කපලා යටියන් තුන ගේනකොට ඒ වේවල් අරන් ගිල්ල තිබ්බා RFO යටියන් තුනට. අපි කතා කරා. ඉතින් මේම මිනිස්සුන්ට වේවලක්වත් කපා ගන්න දෙන්නේ නැත්තම් බටයක් කපා ගන්න දෙන්නේ නැත්තම් කොහොමද මේ කර්මාන්ත කරු නිදෙන්නේ ඒ නිසා දේශීය ඖෂධ වලටත් එහෙමයි මේ ස්ථාංජි දාන්නේ මේ පොඩි දේවල් වලට නමුත් මහා පරිමාණයෙන් අනිකුත් දේවල් මේ රටේ සිදු වෙනවා ජාවාරම් සිදු වෙනවා මං කියන අහිංසක දුප්පත් මිනිසෙකුට කර්මාන්ත කරුවේ කර්මාන්ත නිදෙන්නේ කොහොමද අර යටියන්තර පැත්තෙන් තමයි ඒ බට ටික ගෙනල්ලා මේ අත්තනගල්ලේ මිනිස්සු බට කර්මාන්තය පවුල් 500කට වඩා ජීවත් වෙනවා ඒ තුල පවුල් 500කට වඩා ජීවත් වෙනවා ඒ තුල මේ මිනිස්සු ජනතාවට ඒ මේ කර්මාන්තය කරන්න අවශ්‍ය කරන ප්‍රවාහනය ඒ කැප කපන්න ඒ අවස්ථාව ලබා දෙන්න ඕන මේ කොච්චර කිව්වත් මේ අපේ රටේ විතරයි මේක ඉන්දියාවේ මේ වේවල් කියන්නේ තෘණශාකය නමුත් අපේ මේක ගොඩකට දාලා අද මේ කටයුතු කරන්න ඒ නිසා මේ නිලධාරීන්ට කියන්නේ මානසික මිනිසුන්ගේ තේ ටික කරගන්න අවස්ථාව දෙන්න කියලා. සමහර මේ දේශීය ඖෂධ වර්ග වලට අපේ හැම දේශීය හැමතුන වෛද්‍යතුමා ඉන්නවා. නමුත් ඒ මිනිසුන්ට ඒ කැලේට ගිහිල්ලා බෙහෙත් තියක් කපා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ තුල මේ ජීවත් වෙන්න බෑ. අද මිනිසුන්ට විශාල ආර්ථික ප්‍රශ්න අරබුද. අපේ රටේ ජාතික ඔක්කොම රජිය රස්සාවල් දෙන්න විදියක් නැහැ. රටේ ජාතික ආදායමෙන් 86%ක් පණිවිඩ ගවන්න යනවා. අනිකුත් සාර දුන්නම ජාතික ආදායම මදි. අපේ රටේ මිනිසුන්ට මේව කරන්න. ඒ නිසා අපි වේහින්ම කියනවා මේ පිළිබඳ තමුන් වහන්සේලා කටයුතු කළා සාකච්ඡා පවත්ලා මේ බට ටික වේවැල් ටික කපා ගන්න. මම පෞගේ කාලේ අක්කර 400 ගානක වගා කරා 2021 වර්ෂේ. නමුත් දැන් ඒව වැවෙන්න අවුරුදු 7ක්වත් යනවා. අපි යටි සම්බන්ධ වෙලා යටි ජනතාවටත් අපි වගා කරා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ ජනතාවට ඒ අවශ්‍ය කරන ඒ සාන ටික ප්‍රාදේශීය ලේකම්ලට ඒව ගැසට් නිවේදන නිකුත් කරන්න කියලා. ගැසට් කරන නිකුත් නිකුත් කළා. ඒ කර්මාන්ත කරව රැකෙන්න. මේවා මම යම් තැනක ඉඳන් හිතන්න ඕනේ. තමුන්නාන්සේලාට නම් පඩි මාස අන්තිමට කොහෙන් හරි හම්බෙනවා. නමුත් අර අහිංසක කම්ක කර්මාන්ත කම්කරුව කොහොමද ජීවත් වෙන්නේ? ඒ බට ටික හදලා බට ටික යවලා තමයි එළවලු ටික පළතුරු ටික බුලට් ටික ඒවා මේ පිටරට අපනයනය කරන්නේ. ඒකෙන් තමයි අපිට විදේශිනේ එන්නේ. ඉතින් මේවා සාමාන්‍ය දේවල් පිටවන්දව නම්මශීලීව කටයුතු කරන්න ඕනේ. නම්මශීලීව උත්තු දැන්කොට නම්මශීලී වෙන්නේ නැහැ. අනිකුත් හැවල් වලදී ඕනතර නම්මශීලී වෙලා ඕන ජාවාරම් කරන්න
අර්බුදේ තියෙන කාලයටවත් සීමා කරන්න ඕනේ
නේදී. මේ තියෙන මේ අර්බුද තියෙන කාලේ මේ කළා අපි විශාල ආර්ථික අපහසුතාවයක ඉන්නේ. ඒ නිසා නීති රීතිම ලිහිල් කළ දෙන්න කියලා මම ගාව මෙයා ඉන්න රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. නැත්තම් ඒව අහිංසක මිනිස්සු පව්. මම අනිත් දවසේ නම් ආර් ඔෆර් වලට කියන්නේ මම යනවා එතෙන්ට. මම අපි අමතුමත් එක්ක සයිකලයකට ගසට්ටයක් ගහන්න ඕන. නැත්තම් මම එතෙන්ට යනවා. ආයෙ මෙව කරොත් එම් වේවල් කර්මාන්තේ මිනිසුන්. මොකද ඒ මිනිස්සු අහිංසක දුප්පත් ජනතාව. පව් එදා වේල කළා රුපියල් 100ක් කෝඩියක් කෝඩි 1000ක් ගානක් 1000 ගානක් ගන්නවා ගෙවල් වල ඉඳන්. ඒ මිනිසුන් අපිට රැස්සවල් දෙන්නේ නැහැ. මේ රාජ්‍යයේ මේවා පිළිබඳව කටයුතු කරන්න. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දී
Member, you have 2 more minutes.
Sanja, loke hamarak ilakma ilak yelimma adaya nupena viradanana aya ansayak tamai me ape sancharaka vyapare pasuge kale pasku payareyat ekka sancharaka vyapare kada wetna ඊට පස්සේ ආවා කොරෝනා වසංගතය නිසා වසර දෙකක් ඒක නිසා මේ සංචාරක ව්‍යාපාරය කලා වැටෙනවා. අර්ගලය නිසා සංචාරක ව්‍යාපාරය කලා වැටෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණයි ඉන්න මේ NGO නඩක් ටිකයි එකතු වෙලා හැමදාම කොළඹ මා නගරේ මේම උද්ඝෝෂණය කරන්න ගියාම මේව ජාත්‍යන්තරයට ගියාම අපේ රටේ විදේශ විනිමය එනවද? සංචාරක ව්‍යාපාරය ගත්තම් විශාල ලෙස අපි 2016 අපි උපයලා තියෙනවා පිළින 5කට ආසන්න ප්‍රමාණය 17 බිලියන US බිලියන 5.8ක් 2018 5.6 එකක් 19 4.66ක් අද 2021 මේ උද්ඝෝෂණ කරන ජනතා විමුක්ති පෙරමුණයි අර පෙරළු ගාමිණී කරන වැඩ නිසා බිලියන 800 මිලියන 892 ආදායම් පත් වෙලා තියෙනවා. මෙහෙම රටක් කරන්න බෑ. මෙහෙම මේ ප්‍රශ්න නිසා තමයි අද අපේ රටේ ඩොලර් හිඟේලා තියෙන්නේ. එනිසා මේ ඔපිනියනවාදව රට ගැන හිතලා මේ රට ගැන ජාතිය ගැන හිතලා වැඩ කටයුතු කරන්න ඕනේ. පටු NGO නඩවලට කියන්නේ එක එකගෙන් සල්ලි අරන් මේ ඉඳන් උද්ඝෝෂණ බොරු උද්ඝෝෂණ කරලා මිනිසුන්ව රවට්ටලා ඊට පස්සේ රවට්ටලා මිනිසුන්ව මේ ඉන්න අපිට තියෙන කුසිය ආර්ථිකය හදාගන්න මේ සංචාර ව්‍යාපාරය අපේ රටේ සුන්දර රට අවශ්‍ය සියලු දේ තියෙනවා. මිනිස්සු විශාල ලෙසම ආකර්ෂණයම රටක් ලෙස මේක නම් කරපු රට. නමුත් අද වෙනකොට මොනවද වෙලා තියෙන්නේ? ඒ නිසා මම හිතනවා අපේ ඇමතිතුමා මේ සංචාරක ව්‍යාපාරය නංවන්න විශාල වෙහෙසක් ගන්නවා කටයුතු කරනවා. ඒ නිසා අපි මේ පෙරටු ගාමීන්ටයි මේ NGO නඩේටයි කියන්නේ අහිතකර වින විදියට වැඩ කටයුතු කරන්න එපා. සාධාරණ උද්ඝෝෂණයක් කරාට ඒක කමක් නැහැ. අයික විය යුතුයි. නමුත් මේ විදියට හැමදාම මෙහෙම රටේ කරන්න ගියාම අපේ රටක් විදියට රට ජීවුණු කරන්න හම්බෙන්නේ නැහැ. අපිට හැමදාම හිඟා
කරන්න ඕනේ.
ඒ නිසා මේ මේම අවස්ථාව ලබා දී පිළිමතෝ ස්තුතිවන්ත වෙමින් විශාල ලෙස කතා කරන්න තිබ්බත් වෙලාව නැති ඉන්න ප්‍රශ්න තියෙන්නේ මම අවධානය යොමු කරන නැවත වරක් මේ වනජීවියකට අර මේ මේ වේවලි බටකුඩු බටයි ඒ ටික කපා දෙන්න කියලා මහගස් කපන්න යන මිනිස්සු නෙමෙයි ඒ නිසා ඒ ප්‍රශ්න ටික නිලාකරණය කළ දෙන්න
මොනම් මෙම්බර් ප්ලීස් වයින්ඩ් අප්
මේ මේ ඒ මිනිස්සුන්ගේ නැත්තම් ඔක්කොම කර්මාන්තයෙන් ඉවත් වෙනවා
Thank you.